Honorable Gainda Karunathilaka, you have 8 minutes.
How many minutes?
8 minutes.
I have 11 minutes.
Garu Mulasnaruda Sabhapati Tumani, Itama Vedagat, Amathyansa Kipayak Gana Sakatchawa Navasthave, Man Kemathi Ansa Dekak Pilibandawa, Ape District Ketat, Poduwe Ratatath Balapana Nisa, Karunu Kipayak Idiripat Karana. Sabhapati Tumani, Sancharaka Vyapari Gana Katha Karanakota, Sancharako Enawa, Achchara Enawa, Mechchara Enawa Kiwwata Madi. A Paminimen Ratata Adayamak Labentor. Then at a Matakale Vadima Sancharaka Paminima Varta Vela Tiene Dedas Dahata Aurude Yahapal Nandu Pavitikale A Aurude Sancharako Visitun Laksha Tistundas Hatsi Anu Haidenek Lankavata Vittibena Dedas Dahate Sancharaka Karmantin Ratatapu Adayamadiha Belwood American Dollar Billion Hatarai Dasama Tunai Atak Labiratibena. May Vasare Andu Purokatanekara Lakshatihak Million Tunak Sancharako Genagana Dedas Visipahiti Puluang Vehia. Namut Adavanavita May Aurud the November Masi Bagia Giata Passe Sancharako Avilatine Lakshavisakwage Asana Pramanyak Million Dekakata Asana Pramanyak Tamai Avilatibena. ඒ අනුව අපිට අද වෙද්දි පෙනී යන විදියට මේ ඉදිරි මාස එකමාර තුල අපි හිතන උපරිම සංචාරක සංඛ්‍යාව ලංකාවට ආවත් අර ඉලක්කයට යන්න බැරි වෙයි. ආණ්ඩුව දිගටම කිව්වේ මේ අවුරුද්දේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල තියෙන හොඳකම නිසා ඩොලර් බිලියන 5ක ආදායමක් සංචාරක ව්‍යාපාරයේදී ලබා ගන්න පුළුවන් වෙනවා කියලා. නමුත් දැනට සංචාරක ව්‍යාපාරයෙන් ලැබිලා තියෙන්නේ මේ අවුරුද්දේ ඩොලර් බිලියන 2.65යි. ඒ අනුව අපට ඉතාම පැහැදිලිව පෙනෙන දෙයක් තමයි 2018 අපේ යහපාලන සමයේ ලැබූ ආදායමට වඩා 2025 බිලියන 1.2ක අඩුවක් සිද්ධ වෙන බව ආදායමයි. මේ දත්ත දිහා බැලුවහම සභාපතිතුමනි අපට පේනවා ලංකාවේ තියෙන කොටස් වෙනද පොලේ ආයෝජනය කරපු ලොකුම හෝටල් සමාගම් පවා පසුගිය මාස 6ක කාලය තුළ බැලුවොත් 90%ක් විතර හෝටල් පාඩු ලැබමින් තමයි අවත්තගෙන ගිහින් තියෙන්නේ කියන එක. සභාපතිතුමනි මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම බලපාන හේතුවක් තමයි ආණ්ඩුව විසින් කළ යුතුව තිබෙන සංචාරක ප්‍රවර්ධන කටයුතු නිසි ලෙස ඉටු නොකිරීම. අපි ඉලක්ක කරන්නට ඕන වැඩි වැඩියෙන් අපේ රට තුළට වියදම් කරන්න පුළුවන් සංචාරකෝ ගෙන්න ගන්න. ඩොලර් වැඩි ප්‍රමාණයක් ගේන්න පුළුවන් සංචාරකෝ ආකර්ෂණය කරගන්නත් ගෙන්න ගන්නත් අවශ්‍යයි. ඒ සඳහා නිසි සැලැස්මක් සහිතව සංචාරක ප්‍රවර්ධන කටයුතු ඉටු කළ යුතුව තිබෙනවා. අද අපේ රටේ සංචාරක ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අපට සෑහීමටපත් වෙන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. ඇමතිතුමා මෙතන නැහැ. විශේෂ අවධානය මේකට යොමු කළ යුතුව තිබෙනවා. එහෙම නැතුව අච්චරාව මෙච්චරාව කියලා ඉලක්කම් හරබියක් පෙන්න රටට ඩොලර් ආදායමක් වැඩි කරගන්න නැතුව කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම අපේ රටේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලුම ආයතන වලින් සංචාරක මණ්ඩලයේ 1%ක බද්දක් අය කරගන්නවා. ඒකේ ප්‍රධාන ඉලක්කය තමයි ලෝකයේ පුරා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න කියලා තමයි මේක අය කරන්නේ. නමුත් 1%ක බද්දෙන් බිලියන 15ක ආදායමක් රජයේ සතු කරගෙන තිබෙනවා. නමුත් ආණ්ඩුවේ නොහැකියාව නිසා නිසි වැඩපිළිවෙලක් නැති නිසා හරි අධීක්ෂණයක් නොවන නිසා ඒ සඳහා ව්‍යාපාරිකයෙ මුදල් දුන්නත් ඒකේ පරිමාර්ථය හරියට ඉටු කරගන්න අපෝසත් වෙලා තිබෙනවා. අද වෙද්දී ඒ નિયમિત ප්‍රවර්ධන කටයුතු වලට යොදවන්නේ නැතුව නාගරික සංවර්ධන අධිකාරියෙන් හරි කොළඹ මහනගර සභාවෙන් හරි කළ යුතු වැඩක් වන බේරේවැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අර බදු මුදල් වලින් මිලියන 500ක් යොදවලා තිබෙනවා. මේ යන විදියට බැලුවොත් රටට ඉලක්කගත ආදායමක් සංචාරක ව්‍යාපාරයෙන් ලබා ගන්නත් බැරුවේයි සංචාරක ව්‍යාපාරයේ නිරත පිරිසට යහපතකුත් වෙන එකක් නැතුවේයි. ඉතින් ගරු සභාපතිතුමනි මේ තත්ත්වයේ දිකටම තිබුණොත් විදේශ ආයෝජකින් සහ දේශීය ව්‍යාපාරිකින් මේ රටේ තවදුරටත් සංචාරක ව්‍යාපාර ආයෝජනය කරන එකට උනන්දුව නැතුවේයි. දැන් රජය 2028 ණය ගෙවන්න පටන් ගත්තාම ප්‍රධාන ඉලක්කයක් තමයි මේ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඩොලර් ගෙන්න ගැනීම. මෙහෙම ගියොත් ඒවා ගැන හිතන්න වෙයි. රටේ දේශ දලදේශීය නිෂ්පාදනයේ ඉලක්කගත වැඩිවීම වලටත් මේක බලපාන්න පුළුවන්. සංචාරක ව්‍යාපාරයේ පවතින ප්‍රදේශයක මහජන නියෝජිතයෙක් හැටියට මම කියන්න කැමතියි ප්‍රධාන වශයෙන් බලපාන පොදු කාරණා කීපයක් ගැන ඇමතුමාගේ අවධානය පිණිස. සංචාරක ව්‍යාපාරයේ පවතින ප්‍රදේශවල ප්‍රධාන ගැටලුවක් තමයි කැලිකසල බැහැර කිරීමට වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම මේ ප්‍රදේශවල අපජලය බැහැර කිරීමට නිසි වැඩපිළිවෙලක් නැහැ. ඒක නිසා පරිසර හානියකුත් සිදු වෙනවා. සංචාරක කර්මාන්තයේ තිබෙන පළාත්වලට අවශ්‍ය පරිදි නල ජලය ප්‍රමාණවත් ලැබෙන්නේ නැහැ. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින්ගේ හිගයකුත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ අංශය ගැන මම කියන්න තියෙන්නේ අපේ කලාපයේ අනිකුත් සෙසු රටවල් වල දැන් තියෙන ආරක්ෂක තත්ත්වය ගැනත් හිතනකොට පාස්කු ප්‍රහාරයේ අත්දැකීනොත් අපි හිතනකොට රටේ ජාතික ආරක්ෂාව ඉතාම වැදගත් වෙනවා අපි කල්පනාවට ගත යුතුව තිබෙනවා. මොකද ඒවට ප්‍රශ්නයක් වුණොත් අපේ සංචාරක ව්‍යාපාරයේ හුඟක් දුරට පසුබහින නිසා. මම අවසාන විනාඩි කීපයේ කැමැති අධිකරණ ශේෂ්ත්‍රයේ අඩුපාඩු කීපයක් අපේ දිස්ත්‍රික්කයටත් එකලෙස බලපාන නිසා ඇමතුමාගේ අවධානයට යොමු කරන්න. නීතිඥයින් ඔවුන්ගේ කටයුතු කරගෙන යන්න කරනකොට ඒ අයට අවශ්‍ය නිල කාමර මට තව අමතර දෙකක් දෙන්න මගින්. හරියට ඔවුන්ට නිල කාමර නැති එක ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. සමහර තැන්වල නීතිඥ පරිශ්‍රය තියෙනවා. විශේෂයෙන් බලපිටි ඇල්පිටි උඩුගම වැනි අපේ දිස්ත්‍රික්කයේ අධිකරණ සංකීර්ණ තියෙන තැන්වලත් නීතිඥයින්ට ඉඩකඩ පහසුකම් නැති එක ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඊළඟට සභාපතිතුමනි නීතිඥයින්ට බොහොම ස්තුතියි. ඊළඟට සභාපතිතුමනි නීතිඥයින්ට බලපාන තවත් ප්‍රශ්නයක් තමයි නිතරම නඩු වාර්තා ගන්න ගියාම බලපාන ප්‍රශ්නේ. අපි දන්නවා දැනට අවුරුදු 25කට 30කට කලින් උප්පැන්න සහතිකයක් ගන්න වුණොත් ඒ අදාළ ලියාපදිංචි කරපු කාර්යාලේ හොයාගෙන යන්න ඕන රටේ කොහෙට හරි. නමුත් අද එහෙම නෙමෙයි. කංකසන්තුරේ යාපනයේ මඩකලපුවේ කෙනෙක් වුණත් ලංකාවේ ඕනම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහ රුපියල් 100ක් ගෙවුවාම ටක් ගාලා උපන්න සහතිකේ ගන්න පුළුවන්. මේ ගැන අපි අහලා තිනවා 70 දශකයේ මුල් භාගයේදී දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කියලා තිබෙනවා මේ වැඩපිළිවෙල ඇති කර යුතු බව. එතකොට එතුමාට හිනා වෙලා තිබෙනවා, සමච්චල් කරලා තිබෙනවා. නමුත් එතුමා ජනාධිපති වුණාට පස්සේ වසර 50ක් 60ක් පමණ පරණ උපැන්නයක් වුණත් පරිගණක ගත කරන්න පටන් ගත්තා. දැන් එහි ප්‍රතිඵලයක් හැටියට රටේ ඕනම පුරවැසියෙකුට ක්ෂණිකව ඕනම කාර්යාලයකට ගිහිල්ලා තමන්ගේ උපැන්න සහතිකේ පිටපත ගන්න පුළුවන්. ඒ වගේම ඇමතිතුමනි අපි කියන්නේ මේ විදිහටම උසාවිවල නඩු වාර්තාදිය පරිගණක ගත කරනවා නම් ඒක රටේ ජනතාවටත් අපේ නීතිඥ ප්‍රජාවටත් ලොකු සහනයක් වෙයි. දැන් අද නීතිඥයින්ට තමන් පෙනී සිටින නඩුවලට නඩු වාර්තා ගන්න එක ලොකු ප්‍රශ්නයක්. බොහෝ වෙලාවට ඊළඟ නඩු දිනේටත් ඒ නඩු වාර්තා ලබා ගන්න බැරිව ගිහින් තිබෙනවා. මේකට ප්‍රධාන වශයෙන් හේතුව තමයි උසාවිවලට ප්‍රමාණවත් පරිගණක නැතිවීම. ජනාධිපතිතුමාගේ කතාව විදිහට කිව්වා පරණ පරිගණක තට්ටු කරලා තමයි වැඩ කරන්න කියලා. ඉතින් ප්‍රමාණවත් පරිගණක දෙනවා නම් ඒ ක්‍රියාකරුවන් ඇත්තෙත් නැහැ. මේ ප්‍රශ්න දිහා බලන්න. ඒ වගේම ඇමතුමනි තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ නඩු ප්‍රමාදය. විශේෂයෙන් මම දන්නවා ඉඩම් නඩු එහෙම කිව්වහම රටේ නිකන් අර තියෙනවා කියමනක්. යම් දෙයක් ඇදෙනවා නම් ඕනවට වඩා කාලයක් හරියට ඉඩම් නඩුවකට පැටලුණා වගේ කියලා තමයි ඒකට කියන්නේ. ඉතින් මේ නඩු ලක්ෂ ගණනක් මම හිතන්නේ කොට ගහිලා තියෙනවා. මේක මහේස්ථාස උසාවිවලටත් දිස්ත්‍රික් උසාවිවලටත් මහාධිකරණවලටත් අභියාචනාධිකරණවලටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා දකින්න තියෙන පොදු ගැටලුවක්. මේකට බලපාන ප්‍රධාන හේතුවක් තමයි මේ විත්තිකරුවන්ට සිතාසියාදිය බාර දීමේදී ඇතිවන ප්‍රමාදය. මෙතන නීතිඥ මහත්වරු ගොඩක් ඉන්නවා, අපිට වඩා හොඳට ඒව ගැන දන්නවා ඇති. දැනට සිතාසි බාර දීම කරන්නේ පිස්කල්වරුන් සහ ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් වීම. සමහර වෙලාවට මේ සිතාසි බාර දෙන්න විත්තිකරුවන් සොයාගන්න බැරුව යනවා. සමහර විත්තිකරුවන් හිතාමතාම මේ සිතාසි බාර ගැනීම මග හරිනවා. මේවා හේතු වෙලා තිබෙනවා ලොකු බලපෑමක් කරන මේ නඩු ප්‍රමාදයට, නඩු ගොඩ ගැසීමට. අපි දැක්කා හිටපු අධිකරණ ඇමතිවරු අලුත් තාක්ෂණී භාවිතා කරලා සිතාසි බාර දීමේ නව ක්‍රමයක් ඇති කරන්න උත්සාහ කරන අවස්ථාවක්. ඒ සඳහා එකක් තමයි 2017 අංක 8 දරන පනතින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 28 වෙනි වගන්තිය සංශෝධනය කරලා සෑම නීතිඥයෙකුටම විද්‍යුත් ලිපිනයක් ලබා දිය යුතුයි කියලා නව නීති සම්මත කරා. 2024 අංක 43 දරන පනත මගින් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට නියෝග ඕ සිතාසි බාර දීමට පුළුවන් බව නීති සම්මත කරගත්තත් මේකේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ සඳහා රෙජිස්ටාර්වරුන්ටත් එම පහසුකම් ලබා දෙන්නට උන WhatsApp පහසුකම් තිබෙන දුරකථන ආදී ලබා දිය යුතුව තිබෙනවා. මේ අඩුපාඩු නිසා නීති සම්මත කළාට ප්‍රායෝගිකව මේවා ක්‍රියාත්මක කිරීමේ ගැටලු මතුවලා තිබෙනවා. ඒ වගේම විනිශ්චයකරුවන්ට ස්ථාන මාරුවක් ලැබුණාම
your time is over, please wind up.
විනිශ්චයකරුවන්ට ස්ථාන මාරුවක් එහෙම ලැබුණාම ඒ අයගේ දරුවෝ ඒ අදාළ ප්‍රදේශයේ තියෙන ජනප්‍රිය පාසලට ඇතුළත් කිරීමේ හැකියාව තිබුණා. මේ වෙනකොට ඒවා ඉවත් කරලා තියෙනවා. එවැනි මට්ටමේ කෙනෙකුට කාගෙවත් ළඟට යන්න පස්සෙන් ගිහිල්ලා මේව කරගන්න ගියොත් ඒක මං හිතන්නේ අධිකරණ ස්වාධීනත්වයටත් බලපාන ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒ ගැන කල්පනා කරන්න කියලා මං ඉල්ලා හිටිනවා. නීතිඥයින් දැන් නීති විදුහලෙන් පමණක් නෙමෙයි විශ්වවිද්‍යාලවලින් අපේ අධිකරණ ඇමතුමාලා වගේ පිටරටවල් වලින් ගිහිල්ලා ඉගෙනගෙන ලංකාවට ආවිල නීතිඥ වෙනවා. මං හිතන්නේ වසරකට මං දන්නේ හරියට මං හිතන විදිහට වසරකට 2000ක්වත් අලුතෙන් මේ වෘත්තියට ඇතුළත් වෙනවයි කියන එක තමයි අපි අහලා තිබෙන්නේ. ඉතින් එතකොට ලොකු තරගයක් ඇතිලා තියෙනවා නීතිඥයින් අතර. සමහරු මේ වෘත්තියේ ගරුත්වයට නොගැලපෙන දේවල් ඔය ඔරෝප්පු ලියනේවරව මේවත් කරන්න පැටලෙනවා. ඒ නිසා මේ වෘත්තියට ගැලපෙන විදිහට ඒ අයට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීම රජයේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. අවසාන වශයෙන් මම කියන්න කැමතියි
අපේ දිස්ත්‍රික්කයේ
තප්පර භාගෙන් තප්පර 30න් ඉවර කරනවා. අපේ දිස්ත්‍රික්කයේ ඉමදූම හපරාදූ වගේ ප්‍රදේශ ආවරණයේ වන පරිදි උසාවිස්යක් ස්ථාපනය කරොත් ඒ ජනතාවට එක සහනයක් වෙයි. අපේ ඇමතිතුමාගේ කාලයක කරොත් හොඳයි. ඔබතුමා කොළඹින් ඡන්දෙ ඉල්ලුවට ගාලු දිස්ත්‍රික්කයේ ඉඩකඩම් තිබෙන ඥාතීන් ඉන්න උරුමයක් තියෙන කෙනෙක් නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. ඉතින් මීට වඩා කාලය නැති නිසා අවසාන වශයෙන් කියන්නේ මේ එන්න එන්න ජනගහනය වැඩි වෙනකොට නඩුත් වැඩි වෙනවා. ඊට සරිලන විදිහට අපේ උසාවි පද්ධතියත් සකස් කිරීමට අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් මේ අංශ දෙක ගැන මට යමක් කියන්න අවස්ථාව දීම ගැන ඔබතුමාට ස්තුති කරනවා. බොහොම ස්තුතියි.